Rauf Hakim Mettuma.
Honorable Speaker, we listen to my friend Honorable Vijayadas Rajapaksa, the learned President's Council, and a controversial minister in this illegal government. I must put certain things in the correct perspective, though I am not at cross purposes with the purpose with which he made that speech, but then certain matters had to be put in the correct perspective to clear the doubts that might arise in the minds of the general public or this country. Firstly, Mr. Speaker, he being a leading lawyer in the country, a long-time legislator in this House, knows that the concept of separation of powers and the way in which the three important institutions of state, namely the executive, the parliament, and the judiciary, have their own competencies. The need to have a careful balance between the competencies of all these three institutions is the paramount objective of all law-abiding citizens. The office bearers of these institutions, those who hold office, have to be mindful of the fact that each don't trespass on the competency of the other. If that doesn't happen, none of these problems could have arisen. So what had happened is because, little realizing that the 19th Amendment was meant to curtail the powers of the executive president in a certain manner, not realizing the fact that the executive president, I also in the meantime put in issue the matter that arose out of Honorable Anuradha Dissanayake's contention of Honorable Ranil Wickremesinghe occupying temple trees. We say the decision by the president to remove Honorable Ranil Wickremesinghe is ab initio void. And that matter is now before the Supreme Court through another petition that has been filed and is to be supported soon. Therefore, we cannot come to the conclusion that Honorable Ranil Wickremesinghe is illegally occupying temple trees. He has been one who had always respected the verdict of the people and have very honorably left the temple trees when the verdict of the people were otherwise. Here, when the executive president has unlawfully and unconstitutionally removed the prime minister, it is his contention and is our contention that he can remain there as a legal occupant, unless otherwise the court holds otherwise. And I would dare say, now we would even be willing to replenish all the damages or whatever cost that might incur out of wrongful occupation of the temple trees if the courts hold otherwise. So, Mr. Speaker, now on the issue of one institution of state trespassing on the competency of the other, today we are in a very grave situation. This has to be rectified. I fully understand the purpose underlying the statement by the Honorable Vijayadas Rajapaksa. We appreciate that. It is up to you, Mr. Speaker, whether to consider such a reconciliation and bring to conclusion this unnecessary confrontation. You are not the first speaker who has had to face such a difficulty. There have been several of your predecessors had to face similar problems, particularly after the enactment of the 78th Constitution. We have had several instances where this House and the executive was at each other's throat, not knowing whose competency you are trampling upon.
Therefore,
we can always reconcile these differences, but the facts as to whether who unconstitutionally abused the powers that were sought to be conferred on them is a matter that we had to seek clarification from the judiciary. There is no other place than the Supreme Court of this country for us to go to seek interpretation of the Constitution. So we have had to seek the intervention of the Supreme Court, since in the long list of constitutional violations, His Excellency the President sought to dissolve Parliament. And that resolution had to, since we consider it once again an ab initio void matter, we have challenged it in court, and we had no other alternative. Therefore, that is not a matter for judicial purview of the House. Of course, courts exercise judicial power through Parliament, but that doesn't mean that we can just fold our arms and wait when the executive takes a decision to dissolve Parliament, totally unlawfully and unconstitutionally. Therefore, our resort to a judicial remedy was totally justified in those circumstances. And quite apart from that, we are willing to consider, if there is a move to reconcile the differences, we can always try and sort it out between, since you are the custodian of our rights, you are fully within our fully within your rights to negotiate and bring this to a acceptable solution. Since the severe impact of the economy on the economy, and there is no government for the last 30 days in this country, there had been an illegal government put in place, and the perpetrated government does not have the guts to face the people, and they are in the pretext of boycotting this house, they are turning their backs on the people of this country. So it is important. I consider Honorable Mahinda Rajapaksa also as a great Democrat, but the last 30 days, he himself knows through his own conscience what he's doing is wrong. And therefore, and these two people, Honorable Ranil Wickremesinghe and Honorable Mahinda Rajapaksa, had been long-standing members of this August Assembly since the 70s. Who came first and who came last is not the issue. But the fact is, both of them have had sufficient experience within the House to know the basic tenets of the law and basic positions enunciated by the Constitution. Therefore, Mr. Speaker, putting those matters in the right perspective, I urge you to act according to your conscience in resolving this unnecessary confrontation that has arisen because of this illegal, unconstitutional actions that have taken place by certain bearers of constitutional office. Thank you.
Rauf Hakim, Garu Bimal Ratnayaka Mettuma.
Garu Kathanakathumani, ada dina ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අනුව විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය තනතුරට හිමි රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම පිළිබඳ කරුණ ඔහු විසින් දැන ඔහු මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ගරු කතානායකතුමනි හිටපු අගමැතිවරයෙක් එතුමා මෙතන ඉඳලා කිව්වා එතුමා කුඩා කල සිටම ඉඳලාම පාර්ලිමේන්තුවේ හිටියේ කියලා එතුමා හොඳින්ම දන්නවා එතුමා මේ නීති විරෝධී දෙයක් කරන්න කියලා. ඒ නිසා රාජ්‍ය මුදල් දැන අවභාවිතා කිරීමක් කළා තිබෙනවා ඔක්තෝබර් 26 සිට අද දක්වා. ඒ නිසා ඉතා පැහැදිලිවම මේ යෝජනාවට අනුව අදින් පටන් අරගත්තට පස්සේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අනිකුත් ඒ නීති විරෝධී අනීති කාණ්ඩුවේ ඇමතිවරු කියලා හඳුනා ගන්න මන්ත්‍රීවරුන්ගෙත් මුදල් කපාදු කිරීමට ජනතා විමුක්ති ප්‍රබුණ සහයෝගය ලබා දෙන අපි ඒකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම කරු කතානායකතුමා අපි කියන මුදල් වලට වඩා මේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොදු ජන පෙරමුණේ තනතුරු නෙමෙයි. මේවා මේ රටේ තනතුරු. මේ රටේ තනතුරු තමයි අද මේ වෙන විට මේ මන්ත්‍රී කණ්ඩායමක් බලහත්කාරයෙන් වැරදි බව දැන දැන පාවිච්චි කරන්නේ. ඒ නිසා කරු කථානායකතුමනි, නොදැන කරන වැරදි වලට වඩා දැන දැන කරන වැරදි බලවත්. ඒ නිසා මෙහි මුදල් කප්පාදු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ ඒ නිසා. නමුත් අපි කනගාටු වෙනවා. මම නැවත කියනවා, අද මේ දූෂිත තක්කඩි ආණ්ඩුව බලයේ ඉන්නේ, බලය තාමත් අල්ලන් ඉන්නේ ඔය කිසි බලයකින් නෙමෙයි. අපි කිව්වා මේ සිද්ධ වෙච්ච දවසේම ජනතාමතු විදියට මේක අපි පරද්දනවා කියලා. මොකද අපි පක්ෂයක් වශයෙන් දෙයක් පිළිබඳව කරු නියෝජක කරු කථානායකතුමනි නිකන් විසඳුම් තීරණ වලට එන්නේ නැහැ. අපි සාකච්ඡා කළ ගැඹුරින් එහි අනාගතය දැකලා තමයි මැදිහත් වෙන්නේ. අපි කොහොම මේක වැරදි කියලා. අපි කොහොම මේක පරද්දනවා කියලා. අපි සතුටු වෙනවා මේක අධිකරණයේ අර්ධ වශයෙන් දැනට පරිදිලා තිබෙනවා. ව්‍යස්තාදායකයේ දිගටම පරදිනවා. පරද්දලා තිබෙනවා. ජනතාව තුළ පරදිලා තිබෙනවා. ඒ වගේම ලෝක රටවල් වල පරදිලා තියෙනවා. දැන් කියනවානේ මේ බටහිර රටවල් වලින් තමයි මේක විරුද්ධ වෙන්න තියෙන්නේ කියලා. දැන් බටේ රටවල් සම්බන්ධ ප්‍රශ්න අපි වෙනම සාකච්ඡා කරමුකෝ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ඉතා මිත්‍රශීලී රට තමයි ස්වාසිලන්තේ. දැන් ස්වාසිලන්තේ පිළිරන් තියෙනවා. මාලදිවයින්. මාලදිවයින පිළිරන් තියෙනවා. මේ කුමන්ත්‍රණයට 15කට කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සීෂෙල්ස් පිළිරන් තියෙනවා. දකුණු ආසියා එක රටක් පිළිරන් තියෙනවා. පිළිරගෙන නැහැ. ඒසකරු කථානායකතුමනි, මේක අධිකරණය තුල, ව්‍යස්තාදායකය තුල, ජාත්‍යන්තර තුල තරන්නේ මේ ජනතාව තුලත් මේක ප්‍රදලා තිබෙනවා. මම මතක කියන්නේ ඒකයි. මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂි කරු කථානායකතුමනි, කුමාර වෙල්ගම මන්ත්‍රීතුමාගේ හෘද සාක්ෂියට වඩා මේ ප්‍රශ්නේදී අඩු ගානේ එක අඩියක් හරි ඉස්සරහින් තියෙන්නේ. කුමාර මොකද සමහර අය කියනවානේ, දැන් මේකට මේ ජනමතයේ තියෙනවා රාජපක්ෂ මිනිස්සු කැමති ආරකට මේකද කියලා. නමුත් අපි පැහැදිලි කියන්නේ කැමති රටේ ජනතාව අඩුම ගානේ කුමාර වෙල්ගම මහත්තයට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා මේක ජනතාව තුලත් පරදලා තියෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන කම තිබෙනවා, මේ දනදන අමුතු වැඩේ තියෙන අද මේක බලේ ඉන්නේ කොහොමද එhena? අද මේ ඇමති ධූර දරන්නේ කොහොමද? දරන්නේ කළු මාධ්‍ය ජාලයක බලේ. කළු රාජපක්ෂලා හදපු එක මත යැපෙන මෛත්‍රීපාල සිරිසේන එක බිස්නස් කරන කළු මාධ්‍ය ජාලයක බලයෙන් තමයි අද තියෙන්නේ. දැනුත් SMS එක එන්නේ කොහමද? ඇලර්ට් එක. දැනුත් ඇලර්ට් එක එන්නේ කොහමද? අමාත්‍ය කියලා. ආ? දැනුත් එන්නේ ඇලර්ට් එක එහෙමයි. ඒ නිසා කරු කථානායකතුමනි, මේ රටේ මේ දූෂිත, තක්කඩි නීති විරෝධී පාලනයට අපිට හරි පැහැදිලි. මේ රටේ ඔය එහෙට මෙහෙට පනින්න ඉන්න කට්ටියගේ මත නෙමෙයි අද මේ රට දුවන්නේ, මේ නීති විරෝධී පාලනය දුවන්නේ. දුවන්නේ තනිකරම කළු මාධ්‍ය ජාලයක බලේ. ඒ නිසා අපි ඔබතුමාට මේ සාකච්ඡාද කියන්න කැමති, විශේෂයෙන් ජනාධිපතිවරයා මේ වැඩසටහන පටන් ගත්තේ කුමක් වෙනුවෙන්? අපේ රටට ගරු කථානායකතුමනි, මේ කුමන්ත්‍රණය ලැබිලා තියෙන ප්‍රතිඵලය මොකක්ද? අඩු ගන්න මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවේ පොරොන්දුලා තිබෙද්දී හම්බන්තොට වරාය විකුණන්න කලින් විකිණීමට පෙර අඩු ගානේ ඒ බදු කිවිසුම සාකච්ඡා කරනවා කියලා පොරොන්දුලා තියෙන්නේ. ඒ පොරොන්දුව කඩනක වෙලාවෙවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා නම් මම හම්බන්තොට වරාය ආරක්ෂා විකිණීම නතර කරන්න තමයි මේක කරේ කිව්වා නම් අඩු ගානේ අපිට හිතන්න තිබුණා පිළිගන්න ටිකක් පිළිගන්න පුළුවන් විකුණ ගන්න පුළුවන් බොරුවක් කියනවා. එතුම විදායක ජන බලතල කිසිම දෙයක් රට වෙනුවෙන් පාවිච්චි කරේ නැහැ. එතුමා විදායක බලතල පාවිච්චි වුණේ කිසිම රට වෙනුවෙන් වැදගත් දෙකට පාවිච්චි වුණේ නැහැ. ඒ නිසා කරු කථානායකතුමනි, එතුමා පාවිච්චි කරේ මොනවද? ශ්‍රී ලංකා න්‍යාලයන්සේගේ කජු නරක් වුණා, මේකට පාවිච්චි කරා කජු කාර්යාලවල. මේ පාර්ලිමේන්තුවේ හිටපු වැදගත් මහලේකම්වරියක්, මම හිතන්නේ ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තු මහලේකම්වරිය ප්‍රියන් විජේසේකර මැතිණිය ඕස්ට්‍රියා තානාපති වශයෙන් පත් කරා. ඒ ඕස්ට්‍රියා තානාපති කාර්යාලයට ජනාධිපති ටෙලිෆෝන් කරද්දි එතුමිය සහ ඒ කාර්ය මණ්ඩලය ටෙලිෆෝනකට කතා කරේ නැහැ කියලා තානාපතිවරිය පමණක් නෙමෙයි ඩ්‍රයිවර්ලත් එක්ක ලංකාවට ගෙන්නුවා. ඔන්න ජනාධිපති විධායක බලතල පාවිච්චි කළ දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ විධායක බලතල පාවිච්චි කළා තවම කොටද? අර වනජීවි දෙපාර්තමේන්තුව කියන්නේ සිංහරාජ අලි දෙන්නේ ඉන්න එක එතැන්ට ප්‍රශ්නයක් කියද්දි ඒ අලි දෙන්න සිංහරාජ තියන්න ඔන්න විදාක බතල පාවිච්චි කර. අනිත් මොනවර්දකරු නියෝජ කතානායකතුම විදාක බතල පාවිච්චි කර. රටේ ආරක්ෂා වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂා වෙනුවෙන් සිංගප්පූරු කිවිසුම් නතර කරන්න හම්බන්තොට වරාය නතර කරන්න එකකටවත් ඔය බලතල පාවිච්චි කරේ නැහැ. තව දෙයකට පාවිච්චි කරා හොරු රකින්න මෛත්‍රීපාල සිරිසේන විසින්. එතුමා අධ්‍ය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාජතුමිය එතුමියා ඉවත් කරේ මොකටද? අද දරුවන් 11ක් දද දරුවන් 11ක් පැහැරගෙන ගිහිල්ලා කප්පන් ඉල්ලපු. අද අපි සතුරු වෙනවා අධිකරණයේ ඒ විනිශ්චකාරතුමාලාට තියෙන කොන්ද ගැන. ඒ මේ යුද්ධ කතාවක් නෙමෙයි. යුද්ධ වෙනුවෙන් උනත් එහෙම කරන එක වැරදි. යුද්ධ නෙමෙයි කප්පන් ගන්න. දරුවන් පැහැරගෙන ගිහිල්ලා කටයුතු කරපු අය ආරක්ෂා කරන්න තමයි විදායක බතල පාවිච්චි කරේ. මොකද්ද උසාවි නියෝගයක් දීලා තියෙදි අත්අඩංගුවට ගන්න කියලා ජනාධිපතිගේ විශේෂ නියෝජිත වශයෙන් යවුවා මෙක්සිකෝ වලට. මේ සති මාස දෙක මාසකට කලින් එහෙම අගරු කථානායකතුමනි ඔය මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ විදායක බතල පාවිච්චි කරේ. ඒ නිසා අපි අද විශේෂයෙන්ම කියන දේ තමයි අද අපිට පේනවා දැන් ඩීල් එකක් පටන් ගන්න තියෙනවා. අපි දැක්කා මීට සතියකට දෙකකට කලින් ගරු කථානායකතුමනි පිළිකාවක් වගේ മന്ത്രി කණ්ඩායමක් මේකේ ඉන්න. මේ පාර්ලිමේන්තුව අද්දම තත්ත්වයට පත් කරපු උදේට පයින්නව හවසට පයින්නව රැට පයින්නව අමු තක්කඩි තත පරණ බණ්ඩම පත්තලා තියෙනවා. ඒක උනේත් 19 වෙනි සංශෝධනයෙන් മന്ത്രിවරු පක්ෂ මාරු කරන් තිබිච්ච අයිතිය නැති කරපු නිසා. ඒක සංශෝධනයේ තිබුණා ඒක ඉවත් කරගත්ත නිසා දෙගොල්ලෝ කතා කරලා. අපි 20 වෙනි සංශෝධනය නැවත ඒක ගෙනාවා. නමුත් අද උදේ පයින්නව හවස පයින්නව. ඒ නිසා සමහර අයට කියනවා සමහර අයගේ සීයලා සීයා මේ මොනාදේ කියන ජාතියේ කෙනා නෙමෙයි අශ්‍යාගේ කියලා. ආ එහෙම කියනවා. අද රටේ මිනිස්සු කියන්නේ මේ മന്ത്രിවරු නෙමෙයි. දැන් මම දැනගන්න කැමතියි දැන් ඊට වඩා පණින්න දැන් එක්කෙනෙක් ක්ලාස් වල ඉන්න බව පේනවා. ආ ඒගොල්ලන්ගේ සීයලා කැංගරුද කියලා හොයාගන්න ඕන. ගරු කථානායකතුමනි අපි මිනිස්සුන්ට ගරු කරනවා. දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධ අපිට විවේචන තියෙනවා. අපි මිනිස්සුන්ගේ පෞරුෂයන්ට පුද්ගලිකත්වයට ගරු කරනවා. ඔවුන් දරන දේශපාලන අදහස් වලට කුමක් වුණත් අපි ගරු කරනවා. නමුත් මේ මොකද්ද? මේ පිළිකාවක්. මේ හෙට මෙහෙට පණින මොකද ගරු කතාන අපිට ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුවක් හදා ගන්න පයින් එකට. නමුත් මේ කඩලා තියෙන මේ මාතෘභූමියේ ප්‍රතිරූපය දැන් මේ අද හෙට මෙහෙට පනලා තමන්ගේ වැරදි නිවැරදි කරගන්න කතා කරන උදවියක් තව එන්න ඉන්න කට්ටියක් දෙපැත්තටම මේ රටට මාස දෙකක් තිස්සේ කරපු ඩැමේජ් එකට විනාශයට ගෙවන්නේ කොහොමද? තමන්ට පයින් ගත්ත සල්ලි වලින් මේ ඩැමේජ් එක ගෙවන්න මේ මෙච්ච විනාශය වෙනස් කරන්න පුළුවන්ද? ගරු කථානායකතුමනි අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. අපි ඒකයි කියන්නේ සහ මුලින්ම මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ වැරද්ද නිවැරදි කරගත යුතුයි. එතුමා ජාතියෙන් සමාව ගත යුතුයි. මේ මම කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව එළවප කරන නෙමෙයි. ඒක කොහොමත් එළවෙන තිබිච්ච ආණ්ඩුවක් ඡන්දයක් කාට පස්සේ. නමුත් ඒ ජනාධිපතිවරයා තමන්ට දෙවෙනි වතාව ජනාධිපති ධුරයට පත් වීම සඳහා කරපු කුමන්ත්‍රණයේ හේතුවයි. මේ රටේ ආර්ථිකයට ප්‍රතිරූපයට ලෝක ඉදිරියේ අපිට වෙච්ච හානියට වෙච්ච අලාභය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවනවාද? මේ හෙට මෙහෙට පැනිනි වලින් ඒක වෙනස් වෙනවාද? ඒක වෙනස් වෙන්නේ නැහැ ගරු කථානායකතුමනි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ යම්කිසි ගරුත්වයක් ඇති වුණා මේ පාර්ලිමේන්තුවේ යම්කිසි වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඒ විකිරණ බිස්නස් එකට ගියේ නැහැ. මම දන්නේ නැහැ ඉන්න සල්ලි ගත්තද නැද්ද කියලා. නමුත් විකුණුනා කියලා අපිට පෙනුණු ප්‍රමාණය විකිණිච්ච ප්‍රමාණයට වඩා අඩුයි. ඒ වගේම ඔබතුමාගේ ක්‍රියාමාර්ගය ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරේ. නමුත් ඔබතුමා පක්ෂ ඔබතුමා සම්බන්ධ අපි නැවතන අපි අගය කරා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ගය. ඔබතුමා මැදන පොලිස් ආරක්ෂාව මැද ඇවිල්ලා ඔබතුමා පාර්ලිමේන්තු උත්තරීභාවය රකින්නකොට අද මේ පණින් ඉන්න පුද්ගලයෝ හිටිය කොතනද? ඒ අමු ත්‍රස්තවාදී ඒ අමු කැත වැඩේට දායකත්වයේ දක්වමින් ගරු කතා නැහැ. ඒ අය එකතු කරන් එක්සත් ජාතික පක්ෂයට රෙදි යනගෙන රෙදි නැද්ද මම දන්නේ. ආණ්ඩු හදා ගන්න පුළුවන් නම් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයට කුමාරවැල්ගම කෙනෙක් ඕන දැන් කියන්න. අපිට රෙදි යනගෙන ඒ වගේ ආත් එක කරන්න බෑ මේ ආණ්ඩුව කිය. ඔබතුමාට ආණ්ඩුවක් හදා ගන්න තියෙන ඇති නෙමෙයි මේ ප්‍රශ්න කරන්නේ. කුමාරවැල්ගම කෙනෙක් එක්සත් ජාතික පක්ෂේ නැද්ද කියන්න. ගරු කතානායකතුමනි, ඒ නිසා අපි කියන්නේ වහාම මේ පාර්ලිමේන්තුව තේරීංකාරක සභාවක් හරි විශේෂ කාරක සභාවක් පත් කරන්න ඕන. ඒ තක් මේක මේ බැලන්ස් එක රකින්න අවශ්‍යතාවයක් නැහැ. තක්කඩියොත් එක්ක අපි ඔබතුමාගේ ඉල්ලා සින්නවා. සහ මුලින්ම ජනාධිපතිතුමාගේ මේ කරන ලද වැරදි ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මේක. මම ජනාධිපති නීතිඥෙක් නෙමෙයි, මම නීතිඥෙක්වත් නෙමෙයි. නමුත් මීට කලින් මම දැක්කාර ව්‍යවස්ථාව සම්බන්ධ මේ කුමන්ත්‍රණයේ මුල් කාලේ මේක අත දක්වද්දී මම දැක්කා Facebook එකේ තියෙනවා සාමාන්‍ය තරුණ ළමයි දාලා මේ දෙපැත්තේ නීතිඥව ව්‍යවස්ථාව අර්ථ දක්වන විදිහට හිතනවා කියලා. හිරේ ඉන්නාගෙන් 90%ක්ම හිරේ ඉන්නේ වැරදියට කියලා. හැබැයි දැන් මට හිතනවා ගරු කතානායකතුමනි, මම දැන් මම අහලා තියෙනවා අර උසාවියේ ප්‍රශ්නවලදී මේ ජනාධිපති නීතිඥයන්ට සාමාන්‍ය කියන්නේ PC කියලා. එතන සමහරලාට බලවත් පුද්ගලයන් වෙනුවෙන් PC ලා ඉදිරිපත් වෙනවා, දුප්පත් පුද්ගලයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන PC කෙනෙක් ඒ පොලිස් කොස්තප. අනිත් පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ ප්‍රෙසිඩන්ස් කවුන්සල්. හැබැයි දැන් මට හිතනවා ඒ ප්‍රෙසිඩන්ස් කවුන්සල් කියන එකේ PC කමේ ඇත්ත තේරුම ඒකත් නෙමෙයි, මොකද්ද පණින කවුන්සල් කියේ. ගරු කතානායකතුමනි, ඒ නිසා අපි නීතිඥෝ නෙමෙයි, අපිට තේරෙන්නේ සාමාන්‍ය හොඳ නරක පමණයි. අපිට තේරෙන්නේ සාමාන්‍ය හොඳ නරක විතරයි. ඒක අපේ අම්මලා තාත්තලාගෙන් අපේ පක්ෂයෙන් අපේ පාසල් වලින් අපේ රටේ සාමාන්‍ය පුංචි මිනිසුන්ගේ හෘද සාක්ෂිය අපිගෙන ගත්ත දේවල්. අපිට විකිනෙන්නේ නැතුව කොන්ද තියාගෙන කෙලින් කතා කරන පෞරුෂය හම්බලා තියෙන එකේ. ඒ නිසා මම මේකයි කියන්නේ, මේ ව්‍යස්ථා විරෝධී කුමන්ත්‍රණය අද සමාජගත වෙලා තියෙන්නේ කොහොමද? අද ජනමාධ්‍ය කළු මාධ්‍ය වලල්ලෙන් මේ කරපු වැරද්ද තමයි සාධාරණීකරණලා තියෙන ජනමාධ්‍ය තුල. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ මාසයක විතර කාලයක් හරි වෙන් කරලා රටේ උගතුන් කැඳවලා පාර්ලිමේන්තුවේ හරි කැඳවලා කමන්න හිටපු විශ්ව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෝ දැන් ඉන්නා ගෙන්නන්න බැරි නිසා අර මෛත්‍රීපාල මහත්තයාට වඩා නිවැරදි නීති ප්‍රදේශ ලබා දුන්න කෙනා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. එයාගෙන තමයි මං කිව්වේ. මේ රටේ දැවැන්ත සාකච්ඡා පාර්ලිමේන්තුවේ මැදිහත්ලා ඇති කරන්න ඕන, මේකේ කාරක සභාවෙන් කළා ඇති කරන්න ඕන. රටේ උගතුන්ට, මේ රටේ විශිෂ්ට උගතුන්ට, අපිර නෙමෙයි විශිෂ්ට උගතුන්ට අවස්ථාවක් දෙන්න ඕන. මේ කුමන්ත්‍රණය කොතරම් වැරදිද කියලා අපේ රටේ නීති විද්‍යාලයේ මේක උගන්වන්න පටන් ගන්න ඕනද අපි යෝජනා කරන මේ කුමන්ත්‍රණය කොතරම් වැරදිද ව්‍යවස්ථානුකූලව කියලා. ගරු කතානායකතුමනි, අපි ඒකයි කියන්නේ, අපිට නම් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ ප්‍රශ්නේ සම්බන්ධව කතා කරන්න දෙයක් නැහැ. මේ පූර්වාදර්ශයේ සදහටම ඩිලීට් කරන්න ඕන, සදහටම මේක බිඳුවට ගේන්න ඕන. මේක හරියට නිකන් හිට්ලර්ගෙන් පස්සේ ජර්මනිය පටන් ගත්ත ඕවර්ඕල් කැම්පේන් එකක් පටන් ගත්ත ඩීනාසිෆිකේෂන් කිය. මොකද ඒ ඩීනාසිෆිකේෂන් කැම්පේන් එක නීතියට ගෙනාවා, පොලිසියට ගෙනාවා, පාසලට ගෙනාවා, විශ්වවිද්‍යාලට ගෙනාවා. ඔබතුමා මට වඩා මේක දන්නවා, ඔබතුමා ජර්මනි හිටපු තානාපතිවරිය. සහ මුලින්ම ඒ වැරද්ද ජනගත කරා, දරුවන්ගේ ජානවලට ඇතුල් කරා. මම කියන්නේ ගරු කතානායකතුමනි මේකයි, මේ පූර්වාදර්ශය අපිට මේ හඳුන්වා දුන්නු මේ කුමන්ත්‍රණය කරේ කවුද? පාර්ලිමේන්තුවේ බලය නැති කුලියට ජනාධිපති කරන ජනාධිපති කෙනෙක්. කුලියට කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් සහ 50%ක් තමන්ට අයිති නොවන ඡන්දවලින් ජනාධිපති වෙච්ච කෙනෙක් මේ. කුලියට කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරාම කරා වගේ හෝ චන්ද්‍රිකා මැතිණිය කරා වගේ නෙමෙයි මෛත්‍රීපාල මැතිතුමාගේ ජනාධිපති දුවේ. එතුමා කුලියට කරේ ඒක. එතුමාගේ හයියෙන් ගත්ත එකක් නෙමෙයි ඒක. අඩු ගානේ 90%ක්. ඒ එහෙම ජනාධිපති කෙනෙක්ට විධායක බලතල පාවිච්චි කරලා මෙහෙම රටට හානියක් කරන්න පුළුවන් නම් මේ දැනට වෙලා තියෙන පූර්වාදර්ශයේ සහ මුලින්ම අපේ මනසෙන් පවා ජනතාවගේ මනසෙන් සහ මුලින් අයින් කරේ නැත්නම් අපිට මේ 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ධුරය අහෝසි කරගන්න බැරි වුණොත් ඊළඟට ජනාධිපතිවරයෙක් ආවොත් ਉਹ පාර්ලිමේන්තු බලයත් එක්ක කුමන දේ නොකරයිද? ඔබතුමා දන්නවා මූන් පාවිච්චි කරන්නේ මොකද්ද? 2015 ජනවාරි 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දුන්න එක. ඒක අපි දන්න එක දේශපාලන සදාචාරයට වැරදි. ඒලායි නීතියට අනුව එකඟ වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි පාවිච්චි කරන්නේ. අපි හිතන්නේ මේ වෙලාවේ වුණත් ඒකට හරි විරෝධයක් පළ වුණා නම් ඒක වෙන විදිහකට කරගන්න තිබුණා, පාර්ලිමේන්තුව අනුමැතියෙන් කරගන්න තිබුණා. රාජපක්ෂලා මේ වෙලාවේ මැදවලුනත් ඉල්ලුවා නම් දෙනවා. ඒ නිසා රාජපක්ෂලට විරුද්ධුනේ නැහැ. නමුත් අපි කියන්නේ ප්‍රධානම වශයෙන් මේ පූර්වාදර්ශය සහ මුලින් අතුගාන්න ආදාන්න. එසම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා මේ මේ ඩස්ට් එක සෙටල් වුණාම මේ 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 නීති විරෝධී තත්ත්වය සමහන් වුණාට පස්සේ සංගේ සංගමයක් ඇති වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් ඔබතුමාගේ විශේෂකාරක සභාවක් පත් කළා කොහොමද මේකේ රටේ නීති විනාශ වුණේ ව්‍යවස්ථා විනාශ වුණේ පාර්ලිමේන්තු සම්පදාය විනාශ වුණේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අධ්‍යාපනයක් රටට ලබා දිය යුතුයි දෙක තමයි කරු කතානායකතුමනි අපි යෝජනා කරනවා දැන් රටට වෙච්ච අලාභය කොහොමද ගෙවන්නේ අල්ලිගහ මන්දිරේ කරන අලාභය පමණක් නෙමෙයි අද ලෝකයේ ඉස්සර අපේ මාතෘභූමිට වෙලා තියෙන ජාත්‍යන්තර ප්‍රතිරූපේ අහිමි වීම අපි කොහොමද ගෙවන්නේ අපි කියන්නේ ඒක තක්සේරු කළ යුතුයි මුදල්මය සහ දේශපාලන වශයෙන් තක්සේරු කළා මේ කුමන්ත්‍රණ දායක වුණු මෛත්‍රීපාල සිරිසේනගේ සිට උපදෙස් දුන්නාගේ සිට අද හෙට මෙහෙට පණින්න හදන කට්ටියගෙන් පවා ඒ මුදල් අය කරගත යුතුයි කරු කතානායකතුමනි ඔබතුමා දන්නවා දැන් මේ අවෝසි වෙච්ච සංචාරක යන්ගේ පැමිණීම මාතෘභූමියේ නම කැටවීම ඒක අපි කොහොමද නැවත උපයා ගන්න ඒ නිසා අපි යෝජනා කරන්න අන්නේ කාරක සභා දෙකක් පත් කරලා මේ පැහැදිලිවම මේ පූර්වාදර්ශය සහ මුලින් අහෝසි කරන්නත් ඒ කියන්නේ ජනතාව දැනුවත් කරන්න කටයුතු කරන්න ඕන ඊළඟ දේ තමයි මේ වෙච්ච අලාභය මේ මේ නීති විරෝධී කටයුතු කරපු පුද්ගලයන්ගෙන් අය කරගන්න ඕන ඒ වගේම අපි කියනවා විශේෂයෙන්ම අපි කියන්න කැමති මේ මේ සටනේදී අපි වැදගත්ම දේ සකින්නේ මේ රටේ නීතියට සහ ව්‍යවස්ථාවට අනුකූලව තමයි මේක විසඳෙන්න ඕන කැමති එක්සත් ජාතික පක්ෂ අපිට පේනවා දැන් එළියේ යම් යම් සාකච්ඡා කරන එක නෙමෙයි මම කියන්නේ නමුත් මේ වැරද්ද සම්පූර්ණයෙන් ජනගත කරන්න නොදී අතරමඟ පිටස්තර ක්‍රියාමාර්ග හරහා වෙන වෙන ඩීල් හරහා දැන් මේක බේර ගන්න හදන බවට පේනවා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රමයක වෙන්න පුළුවන් අපි කියන්නේ මතක තියාගන්න ඔබතුමා දන්නවා ඊයේ මේ රටේ අතිවිශිෂ්ට කලාකාරණියන් පිරිසක් තෙමි මේ රටේ අම්මලා උගත් කලාකාරණියන් පිරිසක් කාන්තාව ගිහිල්ලා ජනාධිපති ලේකම්කාට මොකද්ද කිව්වේ UMP රාණ්ඩුවක් හදලා දෙන්න කියලා නෙමෙයි මේ මාතෘභූමිය නම කැලැසෙන්න එපා කියලා කතානායකතුමනි ඔබතුමා මෙතන පොලිස් ආරක්ෂා මැද ඇවිල්ලා මොකද්ද කළේ ඔබතුමායි මම විශ්වාස කරන එක්සත් ජාතික පක්ෂ මෙතන ඉන්න කිසිම මන්ත්‍රීවරයෙක් ඔය පුටු හිටෙන එක කරන්නේ නැහැ කියලා අගමැති වෙන්න හිතන් ඉන්න කෙනෙක්වත් ඔබතුමාගේ පුටු හිටෙන එක කරන්නේ නැහැ දැන් අගමැති වෙන්න එක්සත් ජාතික පක්ෂ පොරයක් තියෙනවනේ ආ නැත්තම් ප්‍රශ්නේ අපිට කමන්නේ කවුරු කරගත්තා ඒක කරේ අය ඔබතුමා මේ මේ අම්මලා මේ රටේ ජනතාව මේ මහන්සි වෙන්නේ මොකටද මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක කෑමේ සාකච්ඡාවක් කළා මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්නද නෑ මේක සහ මුලින් එතුමා නීත්‍යානුකූල ජනාධිපති ඒක ගැන අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි අපි කියන්නේ මේ වැරද්දට එතුමා ගෙවන්න ඕන මේ වැරද්ද එතුමා පිළිගන්න ඕන ජාතියෙන් සමාව ගන්න ඕන අනිවාර්යෙන් රටට කරපු හානියට ගෙවන්න ඕන මුදලි මෛත්‍රීපාල සිරිසේනගේ සිට රාජපක්ෂගේ සිට ඔක්කොම ඒ නිසා අන්න ඒ කටයුත්ත අපි අවධාරණය කරමින් මේ යෝජනාව නැවත වතාවක් සම්මත කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොබිත්තුජේ ගරු බිමල් රත්නායක මැතිතුමා ගෞරවනීය අතුලේරිය රත්නලායින් පානන් මහන්සේ
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ රටෙත් විශාල ව්‍යාකූලත්වයක් තියෙන මොහොතක සුළු වේලාවක් වුව මට කතා කරන්න දීම ගැන පළමුවෙන් මම ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා. දෙවනුව ගරු කතානායකතුමනි වර්තමාන මේ පාර්ලිමේන්තුව ගොඩනැගීමේදී එවකට පැවතිච්ච රජය පරාජය කොට අලුත් රජයක් ස්ථාපිත කිරීම සඳහා මා දරපු ප්‍රයත්නයේ පිළිබඳව සියලු දෙනා තුළම ගරුත්වයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වෙලාවේ අතිවිශාල මේ අද කතා කරන සමහරු කතා නොකරන තත්ත්වයක් තුළ විශාල අභියෝගයක් බාර අරගෙන එදා එක්සත් ජාතික පක්ෂය සමග අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් ජනාධිපතිවරයෙ පත් කර ගැනීම සඳහා විශාල කැපකිරීමක් අපි කළා. මා හිතනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වීමට ප්‍රථම අමාත්‍යවරයෙක් හැටියට එතුමටත් තිබුණ හඬ වගේම අපට තිබුණු සමාජ මතය පිළිගැනීම පක්ෂයක් විදියට ජාතික හෙළවරුම විදියට භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ඒ සියල්ලම අපි පරිත්‍යාග කළා තමයි මේ වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් කර ගැනීම සඳහා අපි මේ පියවර ගැත්තේ. එදා පහුගිය ආණ්ඩුව කාලේ මුළු කොළඹ නගරෙම කැසිනෝ කලාපයක් බවට පත් කරන්න ගැසට් පත්‍රයක් නිකුත් කළ වෙලාවේ මම නිර්භීතව ඒකට විරුද්ධව එදා ඡන්දෙ දුන්නේ මම පමණයි ආණ්ඩුව ඉඳගෙන. එකට විරුද්ධවම ඡන්දය ප්‍රකාශ කළා. එකට විරුද්ධවම කතා කළා. ඒ වගේම ගිය ආණ්ඩුව කාලේ තිබිච්ච යම් යම් ව්‍යාපෘති ජාවාරංකාර සමාගම් වලට ඉඩම් දීමට විරුද්ධව මම ආණ්ඩුව තුල ඉඳගෙන එහා පැත්තේ ඉඳගෙන මගේ ස්ථාවරය මම ඉතාම නිර්භයව ගරු කතානායකතුමනි ප්‍රකාශ කළා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් මම ප්‍රකාශ කරනවා. ගරු කතානායකතුමනි, මේ ඇති වෙලා තියෙන ව්‍යාකූලත්වයේ ඉදිරියේ ජනාධිපතිතුමාට බැනවැදීමෙන් හෝ වෙනත් විදියකින් මේක විසඳගන්න පුළුවන් කමක් නැහැ. පළමුවෙන්ම අපි ව්‍යවස්ථාදායකය, අධිකරණය හා විධායකය අතර සමමිතිකත්වයක් නැති තැන, විසංවාදයක් ඇති වූ තැන විශාල දේශපාලන වියවුලක් නිර්මාණය කරනවා. අපේ ව්‍යවස්ථාව ගෙන යන නම් විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළ ඒකමතිකත්වයක් තිබිය යුතුයි. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා 2002 පත්තේ ආණ්ඩුව, 2004 දක්වා ගියපු ආණ්ඩුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් විසුරුවා හැරියා. එතකොට එහි එදා 70 වගන්ති පාවිච්චි කළා. ජනතා පරමාධිපත්‍ය නමින් ජනාධිපතිවරයා සතු වූ බලතල පාවිච්චි කළ තමයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඒ තීන්දුව ගත්තේ. ඒ තීන්දුව ගැනීමට ප්‍රථම හිටපු අග්‍රාමාත්‍යතුමා ගරු කතානායකතුමනි අධිකරණයට ඉදිරිපත් කළ විශේෂ පනත් කැටුම් පතක්. ඒ තමයි විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය අහෝසි කරන්න ඕනේ කියලා කැටුම් පතක් ඉදිරිපත් කළා. එදා ජයම්පති වික්‍රමරත්න මැතිතුමා ජනාධිපති නීතිඥවරයෙක් හැටියට ඒ ගැසට් පත්‍රිකාවට විරුද්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති නියවැනුවෙන් පෙනී සිටමින් ජනතා පරමාධිපත්‍ය සතු බලය එනම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අයින් කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා එදා අධිකරණ තීන්දුවක් ලබා දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින්. මේ ව්‍යවස්ථාව පිළිබඳ 78 ව්‍යවස්ථාවේ යම් යම් පරස්පරතා විසංවාදයන් තියෙනවා. විශේෂයෙන්ම මේකේ තියෙන බරපතලම ව්‍යවස්ථා අවුල, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇති වෙන අවුල තමයි මේ ඡන්ද ක්‍රමයේ පිළිබඳ අවුල. එදා මුලින්ම ප්‍රේමදාස මහත්තයා බලයට එන කලින් තිබුණේ 12%ක් ගත්ත අයට පාර්ලිමේන්තු නියෝජනයක් අනුපාත ක්‍රමයට ලැබෙන විදියට. ඒක පස්සේ වෙනස් වුණා. දැන් මේ ඡන්ද ක්‍රමයේ යටතේ ප්‍රසිද්ධ මිනිස්සු, අමතිකන් දරපු මිනිස්සු කවදාවත් පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න බෑ. ජාතික ලයිස්තුවේ පරාද වෙන මිනිස්සු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු වෙනවා. ඒක හන්දා අපි සියලු දෙනාගේම සම්මුතියෙන් සම්මත කළ හැකි එක දෙයක් හැටියට අපි දැක්කේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය. අද මේ ව්‍යාකූලත්වයට හේතුවත් මේ ඡන්ද ක්‍රමය වෙනස් කර පිළිබඳ තියෙන ප්‍රශ්නය. 2004 අපි පාර්ලිමේන්තුවට එනකොට මේ රට ත්‍රස්තවාදයෙන් වෙලී ගිය රටක්. අපි පාර්ලිමේන්තු ආසන 9ක් ලබා ගත්ත ගරු කතානායකතුමනි, ඒ වෙලාවේදී ආණ්ඩුවට බහුතර බලයක් ලබා ගන්න බැරි වුණා. එදා අපි දිවුරුම් දෙනකොට අද පාර්ලිමේන්තුව වගේම විශාල කාලගෝට්ටියක් ඇති වුණා. අපේ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇති වුණා, ගුටි කන්න සිද්ධ වුණා. එදත් ඒ ආණ්ඩුවට බහුතර බලයක් තිබුණේ නැහැ. එදා අපි විපක්ෂ ඉඳගෙන අවුරුද්දකට වැඩි කාලයක් පාර්ලිමේන්තු ආසනයේ කණ්ඩායමෙන් 9 දෙනාගේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එදා ත්‍රස්තවාදය පරාජය කිරීමට අපි විශාල බලයක් හැදුවා. අපි විශාල බලයක් හදලා ඒ ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම අපේ සහය ලබා දුන්නා. අපි අලුත් ව්‍යාපාරයක් විදිහට ඇවිල්ලා ත්‍රස්තවාදය පරාජය කිරීමට. එදා එහෙම මතවාදයක් තිබුණේ නැහැ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සාකච්ඡාවෙන් විතරක් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කිව්වා. ෆෙඩරල් යෝජනාවක් ගෙනල්ලා එදා ඔය ජාතිය ගැන කතා කරන අය 1999 දී අස්සම් කරා ෆෙඩරල් ව්‍යවස්ථාවක්. ඒ සියල්ලම වෙනස් කළා, රටේ ඒකීයභාවය තහවුරු කළා. අපි ත්‍රස්තවාදය පරාජය කළා. එදා අපි ලබාගත් ආසන 9 ඓතිහාසික ආසන 9ක් බවට පත් වෙලා ඒක කෙලවර වුණේ මුළු ශ්‍රී ලංකාවෙන් අපි පෙළපු ත්‍රස්තවාදයේ අවසන් වීමේ. ගරු කතානායකතුමනි, දැන් මේ ව්‍යාකූලත්වයේ මත ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව පිළිබඳ මගේ හෘද සාක්ෂිය, මගේ ව්‍යාකූලත්වය මා කිය යුතුයි කියලා මා කල්පනා කරනවා. පළමුවෙන්ම අපි අස්සම් කරා සිංගප්පූරු ගිවිසුම. ඒ සිංගප්පූරු ගිවිසුම අස්සම් කරද්දී විනිවිදභාවයකින් යුක්තව වෙළඳ සංගමයක කතා කළ යුතු තිබුණා. දේශීය සිලෝන් දේශීය නිෂ්පාදකයන්ගේ සංගම සියලුම දෙනා මේකට වගේ මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරුද්ධ වුණා. ඒ වගේම සියලු දෙනාම මධ්‍යස්ථායකව මමත් අගමැතිතුමත් මුණ ගැහිලා කිව්වා අපි මුලින්ම සකස් කරමු ජාතික වෙළඳ ප්‍රතිපත්තියක්. ගරු කතානායකතුමනි, ලෝකයේ ඕනම රටක, ඒක අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයක්, ඕනම රටක වෙළඳ ගිවිසුම අස්සම් කරන්න කලින් ඒ රටේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් විය යුතු තිබුණා. අපි ඒක විධිමත් සාකච්ඡාවකින් එවැනි වෙළඳ ප්‍රතිපත්තිය සකස් කළේ නැහැ. සිංගප්පූරුවේ කුණු ටික පවා ඒ කියන්නේ මේ ඉස්පිරිතාලවල අපද්‍රව්‍ය වෙනත් විවිධ අපද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය පවා ගෙනල්ලා ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනට තීන්දුව ගත්තා. චීනය මේ තීන්දුව ගත්තට පස්සේ 1996 දී චීනය මගේ කතාවට අහුන් ගන් දෙලා ඔබතුමා උත්තර දෙන්නකෝ. ගරු කතානායකතුමනි,
කතා කරන්න අවස්ථාව දෙන්න, don't disturb.
මේ වගේම තීරණයක් ගත්ත.
Order please.
මේ තීරණය ගත්තට පස්සේ චීනෙදි මොකද්ද උනේ? චීනෙදි මොකද්ද උනේ? චීනේ ඒ තීන්දුවට විරුද්ධව චීනයේ සම්පූර්ණ විදේශීය රටවල කුණු බැහැර කිරීම නතර කිරීමේ ප්‍රතිපත්තියකට ආවා. ඔවුන් විශාල අත්දැකීමක් ලබාගෙන. ගරු කතානායකතුමනි, ලෝකයේ ක්වොරන්ටයින් ලෝ කියන එක, ඒ කියන්නේ ජීවමය දේවල් තනින් තැනට ගෙන යාමේදී ඇති වෙන ප්‍රශ්න ගැන ලෝකයේ පරිසර විද්‍යාඥයන් අතර ඉතාමත්ම බරපතල විදිහේ අද නීති සම්මත වෙන තත්ත්වයක් අපි පවතින්නේ. අපි ඒව සම්බන්ධයෙන් අපේ පරිසරික නීතිය අපි තාම හරියට ශක්තිමත් කළ නැහැ. මේ වෙනකොටත් ඒ පරිසර නීතියෙන් බැහැරට ගිහිල්ලා විවිධ පළාත්වල විවිධ දේවල් සිද්ධ වෙන නිසා අපේ රටේ පරිසර නීතිය අලුත් ලෝකයේ අලුත් පරිසර නීතියින් එක්ක අපි සම්මත කළ යුතුව තිබුණා. ඊට අමතරව ගරු කතානායකතුමනි, රජ ඉඩම් පිළිබඳව ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අද වතුකම්කරුවන්ගේ තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයක තියෙන්නේ. අද වහල් සේවය උන්නත ජීවත් වෙන්නේ. ඒක වෙනස් කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. ගරු කතානායකතුමනි, අද මධ්‍ය කඳුකරේ අක්කර 120,000ක් තියෙනවා. ඒ කියන්නේ ඇටතේ වගා කරපු බ්‍රිතාන්‍ය යුගයේ තේ. මේ තේ සඳහා වැඩපිළිවෙලක් හදලා මේ ඉඩම් විකුණන්න එපයි කියලා අපි මම රජයට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. ඒක ජයග්‍රහණය කරන්න බැරුණා. බිමල් රත්නායක මැතිතුමා කියූප එක අදහසක් මම පිළිගන්නවා. ඒ තමයි විධායක ජනාධිපතිතුමා විධායක ජනාධිපතිවරයා හැටියට ඔහුගේ බලය පාවිච්චි කරේ නැහැ කියන එක ජනාධිපතිතුමාට මගේ විවේචනයක් හැටියට එතුමාට මම පෞද්ගලිකවත් කළා තියෙනවා. මේ සභාවෙත් මම කරන්න පුළුවන්. හම්බන්තොට වරාය පිළිබඳව අපිත් කතා කළා, විවිධ කණ්ඩායම් කතා කළා. අපි 85/15 99 අවුරුද්දකට අපේ රටේ හම්බන්තොට වරාය අපට අහිමි වුණා. හම්බන්තොට ඉඩම් දීම පිළිබඳ ප්‍රතිපත්ති විශාල විවාදයකට තුඩු දුන්නා. ඒක හන්ද අපට අවශ්‍ය කළේ ගරු කතානායකතුමනි, මේ தত্ত্বය වහාම නතර කරගත යුතුයි කියන එකයි. ගරු කතානායකතුමනි, මේ தত্ত্ব යටතේ මම යෝජනාවක් කරන්න කැමතියි. මම හිතනවා මේකෙදි කටයුත්තක් කරන්න අපි සියලු දෙනාම එකතු විය යුතුයි කියලා මම කල්පනා කරනවා. කුමක්ද එකතුව? මම හිතනවා අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවද, එහෙම නැත්නම් අගමැතිකම වෙනත් කෙනෙක් ඉන්නවද කියන එක නෙවෙයි. පළමුවෙන් අපි කෙටි කාලයකට කළ යුතු දේ නැකළ යුතු දේ පිළිබඳව ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුයි. මම හිතනවා ඒ කාලේ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් මාස 3-6 අතර කාලයකට අපි සම්මුතියකට එන්න ඕන. ආණ්ඩු බලය තියාගෙන එක පාර්ශ්වයක් ඡන්දයට යනවා වෙනුවට දෙපාර්ශ්වයටම ඡන්ද බලය ලැබෙන විදියට දෙපාර්ශ්වයටම බලය ලැබෙන විදියට ප්‍රතිපත්තියක් සම්මත කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. ගරු කතානායකතුමනි, ඒ අනුව මම විශ්වාස කරනවා බහුතර බලයේ තියෙන පාර්ලිමේන්තුවේ බහුතර යම් එක්සත් ජාතික පක්ෂය යම් පුජ්‍යලයකට බහුතර බලයක් තියෙනවා නම් ජනාධිපතිවරයාට ඒක දරාගෙන ඉන්න බැහැයි කියන එක මම පිළිගන්නවා. ඒක කල්නුත් ඉදිරිපත් කළා. ඒ මතයට මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි පෙනී ඉන්නවා නම් යම් කිසි පාර්ශයකට පාර්ලිමේන්තුවේ විශ්වාසය නැතුව ඒ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බැහැයි කියලා මම කල්පනා කරනවා. අග්‍රාමාත්‍යතුමා දන්නවා.
Order please.
අග්‍රාමාත්‍යතුමා දන්නවා ඔබතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ආපු මොහොතේදී මා ඔබතුමා සමග මම සාකච්ඡා කළා. මොකද්ද මම ඔබතුමා සමග සාකච්ඡා කළේ? විශ්වාස භංගය පරදීද නැද්ද? හැම පාර්ශ්වයේම සලිතභාවයක තිබුණා. ඒ අවස්ථාවේදී අපි කිව්වේ මාස 6ක් ඇතුළත දෙපාර්ශ්වයේම එකඟ වන සම්මුතියකට අවිල මැතිවරණයකට යමු කියලා. අද අපි ප්‍රධානම දේ තමයි මේ වියවුලෙන් පහුගිය පළාත් පාලන මැතිවරණයක් තියලා තියෙනවා. අද පළාත් සභා මැතිවරණ කල් දාලා තියෙනවා. අපි පළාත් සභා කල් දැම්මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. අද ඡන්ද ක්‍රමය වෙනස් කරාද නැද්ද කියන සීමා නිර්ණය කරාද නැද්ද කියන ප්‍රශ්නය අද තියෙනවා. ඉදිරි මැතිවරණයේදී අපිට කාටත් එකඟතාවයෙන් මෙන්න මේ සම්මුතිය වලට අවිල්ලා ඉතාම ඉක්මනින් මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගේ ජනමතය උරගා බැලිය යුතුයි කියලා මා කල්පනා
කරනවා.
මේ අවස්ථාව ලබා දීම ගැන මා ස්තුතිවන්තයි. නිහඬ වෙනවා.
If there are no more speeches, the honorable Dr. Raj Senaratna.
ගරු කතානායකතුමනි, මම ඇත්තටම අද සභාවාරයට ආවේ කතාවක් කරන්නට නෙවෙයි. මේ යෝජනාව මේ නීත්‍යානු නීතියට එරෙහි අග්‍රාමාත්‍යවරයෙකුගේ වැයිශීර්ෂය කපා හැරීමට සහයෝග දීම සඳහා පමණයි. නමුත් විජේදාස රාජපක්ෂ අපේ ජනාධිපති නීතිඥ ගරු මන්ත්‍රීතුමාගේ කතාවට පස්සේ මට හිතුණා යම් අදහසක් ප්‍රකාශ කරන්න. අපි මේ රට විශාලම අරගලකාරී මොහොතක අද ඉන්නේ. අද මේ රටේ රාජ්‍යතාන්ත්‍රය කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශාලම අරගලයක. එතකොට මේ අරගලයක් තිබෙන මොහොතක අපි ඉන්නෙත් ඒ අරගලයේ ඉදිරියෙන්. අරගලය කොහේද? ඒක සාධාරණත්වය වෙන සඳහා අරගලය අපි ඒ සඳහා ඒ අරගලය සඳහා කැපවීමෙන් අපි ක්‍රියා කරනවා ගරු කතානායකතුමනි. ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ අයිති ආරක්ෂා කර ගැනීම සඳහා මේ ව්‍යස්ථාවේ උත්තරීතර භාවය ආරක්ෂා කර ගැනීම සඳහා හැමදාම සටන් කළා වගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි සටන් කළා. මේ හැම අරගලයක් තුළම සාමය ගොඩනගාගතයි. අපි ඉගෙනගෙන තියෙනවා පරණ වමේ පොත් අරගලය තුළ සාමය ගොඩනගන්නේ කොහොමද කියන එක. ඒක ඉතාමත්ම අමාරුම දෙය. ඒක ඉතාමත්ම ජනප්‍රිය දෙයකුත් නෙවෙයි. ඒක ඉතාමත්ම කටෝර දෙයක්. ඒ ගොඩනගාගන්නේ කොහොමද අරගලය තුළ? ඒ නිසා එතුමා ඉදිරිපත් කරපු අදහස මට වැඩක් නෑ. මේ පුද්ගලය කවුද කියන එක, කවුද හරි කවුද වැරදි කියන එක නෙවෙයි මේ වෙලාවේ අපි හිතන්නට ඕනේ. කුමක්ද හරි කුමක්ද වැරදි කියන එක. අපි මේ ස්ථාවරයේ හිටියේ දිගටම කුමක්ද හරි කියන ස්ථාවරේ. අද අපේ අරගලය ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ඉදිරියට ගිහිලා තිබෙනවා. තව ඉදිරි කාලයේ කොච්චර දවසක් හිටියත් ඒක ජයග්‍රහණයේ දවස් ගණනාවක් මිසක් වෙන දවස් ගණනාවක් නෙවෙයි. ඒක අපේ හතුරාගේ පරාජයෙන් පරාජයට යන හැම දවසක්ම බවට පත් වෙනවා. ඒකත් ජන කතාවක් නෙවෙයි. නමුත් අපි දිනනවා ඒගොල්ලෝ පරදිනවා, ඒ වගේම රට පරදිනවා, රටේ ජනතාව පරදිනවා. තව ටික දවසක් යනකොට පිළිකා රෝගීන්ට පිළිකා ඖෂධ ටික නැති වෙනවා. පිළිකා ඖෂධ ටික නැති වෙලා ඉවෙනියා මිය ගියාට පස්සේ ජීවිතේ ආපහු ගන්න බෑ අපි දිනුවත්. හෘද රෝගියාගේ ස්ටෙන්ට් එක දෙන්න සල්ලි නැති වුණාට පස්සේ මිනිස්සයා මැරුණාට පස්සේ අපි දිනුවයි කියලා ඒ මිනිස්සයාගේ පවුලට ඇති වැඩක් නෑ. ඒ නිසා අද මේ සම්පූර්ණ අරගලය තුළ යමෙක් සාමයට සුදු දදයක් ඔසවන්නේ නම් මම නම් ඒ සුදු දදය කෙරෙහි ඉතාමත්ම උනන්දුවෙන් මං ඒ දෙස බලාගෙන ඉන්නවා. ඒක කවුරුන් ඔසවන්නේද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. තමුන්වාසල දන්නවා ඓතිහාසික මේ ලෝකයේ යුග පෙරලියක් ඇති කරපු දකුණු අප්‍රිකානු අරගලය. මේ දකුණු අප්‍රිකානු අරගලයට ශ්‍රේෂ්ඨ නායකත්වය දුන්න නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 21ක් සිරවත් කෑව ඒ වෙනුවෙන්. ඒකට දුන්න නෙවනි නායකයා ඉබ්‍රාහිම් අවුරුදු 27ක් එතුමා සිරබත් කෑවා. ඔහු ගරිල්ලා බටයෝ විදියට සටන් කරමින්. ඒ අරගලේ අවසන් වුණේ කෙසේද? ඒ අරගලේ ඇති වුණේ ඒ අරගලේ විප්ලවී අරගලය ජයග්‍රහණය තුලක්ද? නෑ. ඔවුන් එකතරා අවස්ථාවකද ඩික්ලාක් කියන මධ්‍යස්ථ මතවාදී සුදු පාලකයාවට පස්සේ ඒ සුදු පාලකයා ඇවිල්ලා ඔහුට වුණා මේක දිනන්න බැරි වැඩක්, අවසානයේදී මං කොහොමද මේක අවසන් කරන්නට ඕනේ. එළියේ ඉන්න අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ කළු ජාතිකවාදීන් එක්ක කතා කරන්නට ගියොත් ප්‍රශ්නයක්. ඔහු ඒ නිසා කල්පනා කරලා පළවෙනි තීන්දුව ගත්තා හිරේ ඉන්න නායකයෙක් එක්ක කතා කරන්න උනට. ඒකෙන් එයා හොඳට අධ්‍යයනය කරලා තීන්දුව කරගත්තා. ඒ හිරේ ඉන්න කට්ටියගෙන් මම කතා කළ යුත්තේ නෙල්සන් මැන්ඩෙලා එක්ක. මහා රාත්‍රී 11 මාර්ට එතුමාගේ සියලුම කාර්යාල වහපු වෙලාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට එතුමා ගෙන්න ගත්තා ඉතාමත්ම රහසිගත විදියට නෙල්සන් මැන්ඩෙලාව. ඒ වගේ රාත්‍රීන් ගණනාවක් ගියා තර්ක විතර්ක තුළ. සුද්දන්ට මේක විකුණන්නේ කොහොමද, කල්ලන්ට මේක විකුණන්නේ කොහොමද, මේ දෙදෙනා කතා කරේ. ඒක තමයි අරගලයටත් වඩා අමාරු දෙය.
ඒක අරගල කතා කල් අවසානයේ දියක සාකච්ඡා මේසට ගිල්ලා ආපව් කඩාගෙන වැටනා. ආපව යුද්ධය ඇවුලුණා. කෝච්චි මුළු දුම්රිය පිටිම්ම ගිනිතිව්වා. මේ ඔක්කොමත් කරන අවසාවල්. ඒ සාකච්ඡා මේසේ එදා අවසානයේ කළ නේසන් මැන්ඩෙලා කිව්වා වහාම ගරිල්ලා ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න කියලා. නමුත් එදා රාත්‍රී 10ට රූෆ් මෙය කියන ඒ සුදු ජාතිකවාදීන්ගේ ඒ සාම සාකච්ඡාවට සහභාගිවුණු ප්‍රධානිය වරක මමත් අග්‍රාමාත්‍යතුමත් එක්ක එතුමා ඇවිල්ලා ලංකාවට හම්බුණා. රූෆ් මෙය කියන පසුකාලික විදේශ අමාත්‍යවරයා වුණු ඒ රූෆ් මෙයගේ රම්පෝසා කියන කළු ජාතික ඒ සාකච්ඡාවට නායකයා වූ ඒ දෙදෙනා. ඔවුන් අතර මේ සාකච්ඡා මේසේ තුළ ඔවුන්නත් ඔවුන්ගේ පවුල් අතර මිත්‍රත්වයක් ඇතිවෙලා තිබුණා. රාත්‍රී 10ට රූෆ් මේගෙන් දුරකථන පණිවිඩයක් ආවා රම්පෝසාට. රම්පෝසාට ඇවිල්ලා කතා කරලා කිව්වා අපි ආපහු හම්බ වෙන්න කොයි වෙලාවෙද කියලා. ඔවුන් දෙදෙනා හම්බ වුණා. ඔවුන් දෙදෙනා මේ සාකච්ඡාව දිගටම ගෙනිච්චා. ඒ අතරේ කල්ලන් සහ සුද්දන් දැන් යුද වැදිලා යුදයේ ඉදිරියට යනවා. ඒ සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ දකුණු අප්‍රිකානු අරගලය නිමා වෙලා ඒ මුළු රටටම විමුක්තිය ලැබුණේ. ඉතින් ඒ නිසා මේ අරගලයක් තුල මේ අරගලයට අපි සහභාගි වෙනවා. අරගලයේ ඉදිරියෙන් ඉන්නවා. ඒ අතරේ අපිට යම් සාමයක් ඇති වෙනවා නම් ඒ සාමය සඳහාත් අපි ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා මම එකක් ඔහුගේ කතාවට ඉතාමත්ම උමනාවෙන් අහගෙන හිටියා. එතුමා අවසානයේ ඉදිරිපත් කරන විසඳුම මොකක්ද? එතුමා සාම සාකච්ඡාවක් පමණක් නෙවෙයි. එතුමාගේ කතාවේ අවසාන කොටස තමයි මට වැදගත්ව ඉතාමත්ම මම ගත්නේ. ඒ මොකක්ද? එතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ බහුතරයේ තිබෙන පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධූරය දීලා ඒ පුද්ගලයා පත් කරන කැබිනට් මණ්ඩලයට කැබිනට් එක ලබා දීලා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ගරු කතානායකතුමාට මැදිවත් වෙන්න කියලා. එතකොට කාටද මේකට විරුද්ධ? මේක තමයි අපි අරගලය. මේකට තමයි අපි මේ දිගටම ලංකා පුරා සටන් වදින්නේ. මේක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි බහුතර මතය. මේක තමයි ජාත්‍යන්තර මතය. මේක තමයි ලෝක මතය. ඉතින් ඇයි අපි ඒකට විරුද්ධ වෙන්නේ? කවුරු හරි ඒකට යෝජනා කරනවා නම් ඒකට මැදිහත් වෙනවා නම් ඔව් තනියෙන් හෝ ඇවිල්ලා මෙතන තනි පංගලමේ අනිත් සියල්ලම මේව වර්ධනය කරනකොට මිනිහෙක් ඇවිල්ලා ඒක ඒ තීරණ වලට විරුද්ධව ආව ඇවිල්ලා ඒ මිනිස්සයා කියනෝ නම් මම ලෑස්ති මේකට අතපෝලා උඹලාගේ සාධාරණ අයිතිය ආරක්ෂා කරන්නට මම කියනවා මම එකඟයි ඒ අදහසට. ඒ නිසා මම කියනවා ගරු කතානායකතුමනි මේ යෝජනා මේ පැත්තෙන් සම්මත වෙනවා වගේම ඔබතුමා උත්තරීතර සේවයක් කරා මේ පාර්ලිමේන්තුවට නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. බ්‍රිතාන්‍ය කතානායකරු 4 දෙනෙක් තමන්ගේ ගෙල සිඳගත්තා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එදා විධායකට එරෙහිව. 4 දෙනෙක් ජීවිත පූජා කරා. ඔබතුමා මෙතෙන්ට ආවේ ජීවිතය පූජා කරන්න තමයි තිබුණේ. ඒක ඉතා සුළු දෙයකින් ඒක එහාට මෙහාට වුණා. ඒ නිසා ඔබගේ නම මේ ලියවෙන්නේ මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ නම් ඒකේ අනිවාර්යයෙන්ම රත්තරන් අකුරෙන් ඔබතුමාගේ නම ලියවෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එක් යුගයක ගලවා දුන් ඉෂ්ට දේවතාවා කියලා. ඒක අපිට අමතක කරන්න බෑ. ඉතිහාසය ලියනකොට ඉතිහාසය ඉතාමත්ම අවංකව ලියවෙන්නේ. අපි කාටවත් ආස කරන විදියට නෙවෙයි ඉතිහාසය ලියවෙන්නේ. ඒ නිසා ඔබතුමා අද මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කළා. එහෙනම් ඔබතුමාට ඒ තියෙන ආත්ම ශක්තිය ඒ කශේරුකාව ඔබතුමාගේ තිබෙන ඔබ ප්‍රදර්ශනය කරපු ඒ සාමකාමී කශේරුකාව ඒක ප්‍රදර්ශනය කළා. විදේදාස මගේ මිත්‍රයා ඒ පැත්තේ ඉඳලා ඉදිරිපත් කරපු දේ එතුමායි මමයි හුඟක් වෙලාවට හිටියේ කඳවුරු දෙකක මතවාදීව. නමුත් ඒකයි මට ප්‍රශ්නයක් නෑ කවුද මේවා යෝජනා කරන්නේ ඒ කාර්යභාරය හරිනම්. ඒ නිසා එතුමා ඉල්ලන ඒ ඉල්ලීම ඔබතුමා වහම ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා ජනාධිපතිවරයා ලෑස්තිනම් ඒක සාමයෙන් විසඳ ගන්නට අපි ලෑස්ති සාමයෙන්. හැබැයි ජනාධිපතිවරයා ඒකට ලෑස්ති නැත්නම් අවසානය වෙනකම්ම මේ අරගලය ජයග්‍රහණයෙන් කෙලවර ගන්න අපි සියල්ලන්ටම මේ අග්‍රාමාත්‍යවරයාත් එක්ක අපිට ආත්ම ශක්තියක් තිබෙනවා කියලා කියමින් මම නිශ්ශබ්ද වෙනවා.
The motion is now before the honorable Mr. Kerel. The honorable the motion is before the house. House agrees. Yeah. So we'll go for electronic voting. Agree.
අපේ කුණු කූඩයක් නේද
සර්.
චන්දය ලබාදීම අවස්ථාව ඕඩර් ප්ලීස්. වෝටින් ටයිම් කරුණාකර තමන්ගේ ස්ථානවල වාඩිවෙන්න. චන්දය දීමට අපහසුතාවයක් තියෙනව නම් කරුණාකර අත උස්සන්න. කමන්න චන්දයජීමට අපහසතු අරු ගරු මන්තිතම අත උත්සන්ඩ පොඩයි අපට ඉවරන එක ඉවරණ එකයින් පොඩයින්න හොල්ඩන් කන්නා කළ චන්දයද ප්‍රකාශ කිරීමට බැරිවෙච්ච කර මන්තතුමල්ලා නැගටින්ද අනබල් සම්බන්ධන් Are you for against?
Yeah, I'm supportive, sir.
Supporting, yes.
Yes.
Honorable Fauzi?
Yes. Supporting.
Supporting. Honorable Kabir Hashim?
Sorry.
Sorry. Honorable Iran Vikramaratna? Pakchai. Honorable Sivamohan?
Yes.
Up.
Honorable Ms. Iskandar Raja?
Swedish. Swedish.
Honorable Sivanesan. Anybody else? Order, please. අද දින නායපත්‍ය ජනරාජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධයෙන් වූ යෝජනාව ඡන්ද 123 කින් සම්මත වූ බව සඳහන් කරන්න පැමිණීමි. ඊට එකඟ ඊට විරුද්ධව නැත ඇබ්සෙන් නැත. එවගේම යෝජනාව සම්මතයි. සභාව සභාව කල් දැනීම අද දින සභාව ඉංගුව පරිදි මෙම පාර්ලිමේන්තුව 2018 නොවැම්බර් මාස 30 වෙනි සිකුරාදා පූර්ව භාග 10:30 තෙක් කල් තබනු ලැබේ.